යම්බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානන් තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති යෝතු. හොඳයි, මේ සැන්දෑ කාලයේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍රයේ 55 වෙනි ගාථාව. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරපු ධර්මයේ තියෙන වටිනාකම හා ඒ ධර්මයේ අපට නොතේරෙන ගැඹුරු විද්‍යාවක් මේ ගාථා රත්නය තුළින් පිළිබිඹු වෙනවා. අපි මේ ගාථා රත්නය නොඑක් වාරයක් ශ්‍රවණය කරලා ඇති, පිරිත් වශයෙන් සජ්ජායනා කරන්න ඇති, කටපාඩම් කරගෙන අපගේ ජීවිතවල විශේෂ සූත්‍රයක් වශයෙන් තියෙන්නත් ඇති. නමුත් මේ ගාථාව තුළ සමහර තැන්වල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ගැඹුරු ධර්මය අපට තේරුම් ගන්න නොඑක් අවස්ථාවලදී අවස්ථාව එළඹෙන්නේ නැහැ. කාරණාව තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය උන්වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙන නිසා සාමාන්‍ය ප්‍රතිජන ස්වභාවයෙන් ඉන්න හැට ඒක වටා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි ධර්ම ඥානයේ තිබුණත් ඒ ගාථාවල තියෙන යථාර්ථය තේරුම් ගන්න ප්‍රඥාවේ ප්‍රශ්නයකුත් එතන තියෙනවා. යම්බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානන් තරිකඤ්ඤමාව කියන මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ මොනවද දේශනා කරන්න කියලා බැලුවාම, පරිවන්නයි කියලා කියන්නේ පිරිසිදු කරන ලද, මනාකොට සකසන ලද, එහෙම නැත්නම් වඩාත්ම සුදුසු දේ සුදුසු විදියට පිළියෙල කරලා කියන මේ පරිවන්නයි කියන අර්ථය. සුචින් කියලා කියන්නේ සුබයි කියන එක. එනම් තථාගතයන් වහන්සේ විසින් මේ ලෝක සත්වයාගේ දුක නිවීම පිණිස මනාකොට සකසුරුවම් කරලා දේශනා කරපු ධර්මය ආනන්තරිය සමාධියක් කියලා තමයි මේ ගාථා රත්නය තුළින් පිළිබිඹු කරන්නේ. අපි ආලා තියෙනවා මේ පව් කර්ම, එහෙම නැත්නම් අකුසල කර්ම වල මේ ආනන්තරිය අකුසල කර්ම කියලා ආනන්තරිය පාප කර්ම කියලා ආලා තිනවා. භාග්‍යවතුන් වහන්සේ අලුත් කාරණාවක් දේශනා කරනවා. ආනන්තරිය සමාධිය. ඒ කියන්නේ නිමක් නැති කියන එක. සීමාවක් නැති කියන එක. කෙලවරක් නැති කියන එක තමයි මේ ආනන්තරියකින් අර්ථවත් වෙන්නේ. ඒක කවදාවත් කාටවත් වෙනස් කළ නොහැකි. අපි දන්නවා ආනන්තරිය පාප කර්මයක් අපෙන් වුණොත් ඒ ආනන්තරිය පාප කර්මය කවදාවත් අපට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. කොච්චර පින් කළත් කොච්චර කුසල් කෙරුවත් මොනතරම් දන් දුන්නත් ඒ ආනන්තරිය පාප කර්මයේ තියෙන දඬුවම ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා. මොනවද ආනන්තරිය පාප කර්ම කියලා අපි වර්ග කරන්න යන්නේ හේතුව අද ධර්ම සාකච්ඡාවට ඒක අදාළ නැති කාරණාවක් නිසා. එහෙනම් ඒ වගේ වෙනස් කරන්න බැරි බුදුවරයෙකුටවත් ඒක වෙනස් කරන්න කිසිවක් කරන්න බැරි බරපතල එකක් තමයි ආනන්තරිය කියන මේ වචනයෙන් පෙන්වන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ විසින් මනාකොට සකසුරුවම් කළ දේශනා කළ ධර්මය ආනන්තරිය සමාධියක්. මොකද්ද මේ සමාධිය කියලා කියන්නේ? නිමාව. එහෙම නැත්නම් පුද්ගලයා අතුරුදාන් වෙනවා. තවත් ක්‍රමයකට කියනවා නම් කර්මය නවතිනවා. එහෙනම් මේ කර්මය නවතින මේ සමාධියට භාග්‍යතුන් වහන්සේ නමක් දෙනවා, මේක ආනන්තරිය සමාධියක්. එහෙනම් දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා, මේ සමාධිය ඇති වෙන්නේ කොහොමද කියන එක. ආනන්තරිය සමාධියක් ඉන්නකොට අර භාවනා යෝගිවරු තපස්වරු වනාන්තරවල කරන ඒ සමාධියට සමාන වෙන්න පුළුවන් කමක් නැහැ. එනම් මේ යෝගි ක්‍රමවල తాවකාලිකව සමවදන ඒ සමාධියක් වෙන්න බෑ. හේතුව භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරන සමාධිය తాවකාලික එකක් නෙමෙයි, ඒක ආනන්තරිය එකක්. නිමාවක් නැති, වෙනස් කරන්න බැරි, සදා කාලයටම පවතින ආනන්තරිය කර්මයක් ගැන තමයි මේ දේශනා කරන්නේ. දැන් අපට ප්‍රශ්නයක් වෙනවා, මේ ආනන්තරිය සමාධිය ඇත්තටම අසකන දිව නාසය සමසිත නිවලා චිත්ත වීතිය බිඳුවට ගෙනිච්ච ඒ සමාධියක්ද, එහෙම නැත්නම් වෙන මොන හරි එකක්ද කියන එක දැන් ප්‍රශ්නයක් වෙනවා. සීල සමාධි ප්‍රඥා කියනකොට අපි දන්නවා ඒකාන්ත වශයෙන්ම සිත බිඳුවට බයින්න ඕනේ. සිතවිලි නැති මට්ටමට එන්න ඕනේ, ආයතන අය නිවෙන්න ඕනේ. එතකොට තමයි සීල සමාධි ප්‍රඥා එන්නේ. නමුත් මෙතන ආනන්තරිය කියලා කියනකොට මේක සීමාවක් නැහැ. එහෙනම් අපගේ ආර්ය ජීවිතයේ සම්පූර්ණත්වයට පත් වෙනකන් නිමාව දකින්නකන් අපට සිද්ධ වෙනවා මේ සමාධියට සමවැදිලා ඉන්න. එහෙනම් මේක ඉවර කරන එකක් නෙමෙයි. සමාධි වුණාද වුණා තමයි ආයි ආපස්සට මේක යන්න බෑ. එහෙනම් මේක ආනන්තරිය එකක්, ජීවිත කාලෙම අපිත් එක්ක පවතින එකක්. එතකොට මේ ආනන්තරිය සමාධිය තමයි ඇස්සරලා බලාගෙන ඉන්නකොට, කටින් කතා කරනකොට, කියන දේවල් ආගෙන ඉන්නකොට, වැඩ රාජකාරිවල නිරත වෙලා ඉන්නකොට, අපට හිතන දේවල් හොඳට කල්පනා කරලා හිතලා බලනකොට ඇති වෙන සමාධිය. මේ සමාධිය ගැන සාමාන්‍ය ලෝකයේ කිසිම ශාස්ත්‍ර වහන්සේ නමක් දේශනා කළා නැහැ. අපේ තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය වෙන්න ඇති මේ වගේ සමාධියක් මේ ලෝකෙට නිර්වචනය කර දීම. එහෙනම් මේ ලෝකයේ හැමදාම අපි ආලා තියෙන සමාධිය නිස්සබ්ද වීම, ඉවර කිරීම. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ මේක අලුත් සමාධියක්. ඇස් දෙක අරගෙන හිටියට කමන්නේ, උදේ ඉඳලා රා වෙනකම් කෑ ගගා කතා කරගෙන හිටියට කමන්නේ, උදේ ඉඳලා රා වෙනකම් ශ්‍රවණය කළාට කමන්නේ, නාම රූප ධර්මයන් එක කටයුතු වල නිරත වුණාට කමන්නේ, මොන හරි සිතන්න ඕනේ නම් වාඩි වෙලා කල්පනා කෙරුවට කමක් නැහැ. හැබැයි ඒක සමාධියක්ලු. එහෙනම් මේ සමාධිය ලොකු පැටලවිල්ලක් තියෙනවා. මොකද්ද තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණයට ගෝචර වෙච්ච මේ සමාධිය? ඒක තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මේ ඵල අතරක් තියෙන මේ සමාධියට. පළවෙනි ඵලයේ සෝවාන් ඵලයට ආවට පස්සේ එයා 125කින් බරපතල වැරදි කරන්නේ, අපාගාමි වෙන්නේ, තිරිසන් ලෝක ප්‍රේත භූත ලෝක වලට යන්නේ නැහැ. එයා මිනිසත් භවයේ ඉපදෙනවා, එහෙම නැත්නම් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඉපදෙනවා. එහෙනම් 125ක් එයා සමාධි වෙලා. මොකද්ද? එයාගේ ආයතන අය වාල නැහැ. හැබැයි බරපතල දේවල් වෙන්නේ නැහැ. මා පරිමාණ පාප කර්ම අකුසල කර්ම වෙන්නේ නැහැ. සකෘදාගාමි වුණාට පස්සේ එයාට 150කින් මොකවත් වෙන්නේ නැහැ. තවත් ගොඩාක් සියුම් දේවලුත් එයාගෙන් වෙන්නේ නැහැ. පස්පව් පුළුවන් තරම් එයා ආරක්ෂා කරනවා. බරපතල ආනන්තරිය කර්ම වලට එයා සම්බන්ධ වෙන්නෙත් නැහැ, අනුබල වෙන්නෙත් දෙන්නෙත් නැහැ, එයාගෙන් සිදු වෙන්නෙත් නැහැ. අනාගාමි වුණාට පස්සේ තායතන අය වාගෙන නැහැ. නමුත් බොහොම සරල සියුම් දේවල් වෙන්නේ. එහෙම වැරදක් වෙනවද කියනකවත් ඔයා ගන්න පුළුවන් කමක් නැහැ. සමහර අවස්ථාවලදී එයා වැරදි කියලා කියනකොට අපිට හිතන මේවත් වැරදිද කියලා. ඒ තරම් සියුම්. ඒකට කර්ම ගොඩාක් දුන්න ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් මේ අරියත් ඵලයටපත් වුණාට පස්සේ ඒ රාත් ඵලයේ ඉන්න උත්තමයන් වහන්සේගෙත් ආයතන අය වෙයිලා නැහැ. හැබැයි 100%ක් කර්ම හැදෙන්නේ නැහැ, කර්ම නැවතිලා. අතන 125ක කර්ම තමයි නැවතිලා, දෙවෙනි සකෘදාගාමි ඵලයේදී 150ක කර්ම නැවතිලා, අනාගාමි වලදී 175ක කර්ම නැවතිලා බොහොම සියුම් පොඩ්ඩක් තිබුණා. අරියත් ඵලයට පත් වෙනකොට මේ ලෝකයේ සෑම වර්ණයක්ම බලනවා. උදේන්ද්‍ර රෑ වෙනකම් කතා කරනවා. පිණ්ඩපාත යනවා, පැම්පාස වෙනවා, අවවාද අනුශාසනා දෙනවා, භාවනා දෙනවා, කතා කරගත්ත ගමම්මයි. මේ කයේ චර්යාව එක විනාඩි පහක් නිකන් තියෙන්නේ ඒ තරම් වැඩමයි. හැබැයි කර්ම මොනවද අද දවසේ ඇවිල්ලා තියෙන්නේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ කියලා බැලුවාම එක කර්මයක්වත් නැහැ. එහෙනම් අපි දන්නවා සමාධියේදී කර්ම ඇති වෙන්නේ නැති බව. අපි ආලා තියෙන්නේ තේ විදියට දේශනාවේ සඳහන් වෙන්නේ තේ විදියට භාග්‍යතුන් වහන්සේ සූත්‍රවලින් දේශනා කරනවා සමාධියේ ඉන්න කෙනාගෙන් කර්ම ඇති වෙන්නේ නැහැ, කර්ම නැවතෙනවා. අසකන දිව නාසය සමසිත කියන ආයතන සංඥායක ගනුදෙනු කරන්නේ නැහැ. එහෙනම් සමාධියේදී කර්ම ඇදෙන්නේ නැහැ. දැනුත් මොකද්ද වෙලා තියෙනවා? ඒකට සමාධිය කියලා කියන හැබැයි ජීවියා එක තැනක ඉන්නේ. වක්කඩෙන් පයින්නවා. පින්ඩපාතේ වළඳ පාර දිගේ යනවා, කෑ ගන්නවා, මල් වතු අවනවා, සුද්ධ කරනවා, මිනිසුත් එක්ක කටයුතු වල නිරත වෙලා ඉන්නවා, ධර්මයේ දේශනා කරනවා. හැබැයි කර්ම මොනවද මේ පැවිදි අතට ඇදිලා තින්නේ බලනකොට මොකවත් ඇදිලා නැහැ. ඒ කියන්නේ කර්මයේ ක්‍රියා විරහිත වෙලා නැවතිලා. එහෙනම් මේ රාග්ඵලය තමයි ආනන්තරිය සමාධිය කියලා කියන්නේ. ආයතන හයම ඇරලා නාම රූප ධර්මයන් එක්ක මේ සතරමා භූතය එක්ක මේ සෑම සංඥා එක්ක ගනුදෙනු කරනවා. හැබැයි කර්ම ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේක කවදාද මේක පටන් ගන්නෙ, කවදාද ඉවර වෙන්නේ කියලා බැලුවාම අරියත් බෝධියට පත් වෙච්ච දවසේ ඉඳලා පරිණිරවාණය වෙනකම් පිරිණිවෙනකම්ම මේ ආනන්තරිය සමාධිය ඒමම පවතිනවා. රාත්ඵලයට පත් වෙච්ච උත්තමෙක් එහෙම නැත්නම් රාත්ඵලයට පත් වෙච්ච මෑණියෝ කෙනෙක් නැවත අනාගාමි සකෘදාගාමි සෝවාන් ප්‍රතිජන කියලා ආපස්සට එන්නේ නැහනේ. එහෙම මේ අර වාහනවල වාගේ මේ ආපස්සට යන්න බෑ. රාත්ඵලයට පත් වුණාද පත් වුණාමයි. එහෙනම් එදා ඉඳලා පිරිණිවෙන කම්ම මේ සමාධිය පවතිනවා. කර්ම ඇති නොවන සමාධිය. මේ භාවනාවට මේ සමාධියට කාලයක් නෑ. පැය දෙකයි, දවසයි, මාසයයි එහෙම කාලයක් නෑ. අත්අවුරුද්දෙන් ආනන්තරිය සමාධියටපත් වෙලා අවුරුදු 70 දී උන්වහන්සේ පිරිණිවෙනවා නම් අවුරුදු 63ක් වෙනකම්ම ආනන්තරිය සමාධිය ඒමම පවතිනවා. ඇයි මේ සමාධියට කාලයක් නැ? මේක දීර්ඝ කාලින එකක්. වෙනස් කරන්න බෑ. බුදුවරයෙකුටත් මේක වෙනස් කරන්න පුළුවන් කමක් නැ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ආනන්තරිය සමාධියක්. ආනන්තරිකඤ්ඤ මා වූ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ආනන්තරිය සමාධිය තථාගතයන් වහන්සේ මනාකොට පරිවන්නයි සුචින් උන්දට පිරිසිදු කරලා මනාකොට සකසලා දේශනා කරනු ලද්දා. එහෙනම් මේ සමාධියටපත් වෙන්න මේ ලෝකයේ මිනිසත් බව ලැබපු හැමෝටම පුළුවන්. ශ්‍රමණයන් වහන්සේ නමක් වේවා, ගී කෙනෙක් වේවා, මේ ආනන්තරිය සමාධියට සමවදින්න පුළුවන්. ඒකේ තියෙන යථාර්ථය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමාධි නාතේන සමෝන විජ්ජති. මොකද්ද මේ සමාධි නාතේන සමෝන විජ්ජති කියලා කියන්නේ ජය ගන්නවා කියන එක. විජය කියලා කියන්නේ ජය කියන අර්ථය. සමාධි නාතේන එනම් මේ සමාධියට සමාන සමාධියක් මේ ලෝකේ නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් අපි කායික සමාධිය ගියොත් ඒක తాවකාලිකයි නේද? භාවනා ඉවර වෙනකොට අපි ඈරෙන්න එපාය. වේදනා සමාධියට ගියාම වේදනා දැනෙන්නේ නැහැ. අපට සල්්‍ය කර්මයක් කරන්න පුළුවන්, සත්කාම් කරන්න පුළුවන්, නියපොත්තේ මොනාරි පැසවලා තිබුණා නියපොත්ත ගලවන්න පුළුවන්. බෙහෙත් ඔක්කොම දාලා වේදනා සමානෙන් ඈරුණාට පස්සේ කෑ ගගා බිම පෙරලෙනවා, කකියනවා, වේදනාව විශ්ස ගන්න බෑ. එහෙනම් වචන සමාධිය අපට තියෙනවා. නමුත් අදහසක් කියන්න ඕනේ කියලා හිතනකොට එකපාරට මේ සිත කැළඹිලා අර නිස්සබ්ද වෙච්ච කාලෙටත් වඩා වචන කියවෙනවා. එහෙනම් මේ සමාධි මට්ටම් වලින් බලුවාම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා භාග්‍යතුන් වහන්සේ සමාධි මට්ටම් හතරක් ගැන දේශනා කරනවා. රූප සමාධිය, නාම සමාධිය, සංඥා සමාධිය, කම්පන සමාධිය, වේදනා සමාධිය, චිත්ත වීති සමාධිය, මේ විතර තවත් සමාධි ඕනතරම් මේ ලෝකේ තියෙනවා. අපි ඇලීමේ සමාධිය, ගැටීමේ සමාධිය අරන් බැලුවාම ඇලෙන එක තුලින් සමාධිය කියන්නේ මේ ලෝකේ කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. තමන්ගේ රූපයට ඇලෙන්නෙත් නැහැ, කයට ඇලෙන්නෙත් නැහැ, කන්න බොන්න දෙන්න ඕනේ කියලාට හිතෙන්නෙත් නැහැ. ඒ තරම් ඒ සමාධියක් ඒක. ගැටීමේ සමාධියට ගියාම මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක අතුරුකම් කරන්නේ නැහැ. එයා කිසිම කෙනෙක්ගෙන් පිළිගන්න වෑයම් කරන්නේ නැහැ. එහෙනම් මේ සෑම ධර්මකාරණාවක් තුළම සමාධියක් පවතිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සමාධිය තවත් කිසිම සමාධියකට සමාන නැත්නම් මේ සමාධිය කොහොමද අනිත් සමාධියකට වඩා විශේෂ එකක් උනේ? මේ සමාධිය පරාජය කරන්න වෙන කිසිම සමාධියක් අසමත් උනේ කොහොමද කියලා බලනකොට මේක ජීවිත කාලය තුරාම මේ නාම රූපත් එක්ක ජීවත් වෙමින් පවතින සමාධියක්. අනිත් සෑම සමාධියක්ම తాවකාලික සමාධියක්. ඒ සමාධියේ ඉන්න තාක්කල් විතරක් අපට පුළුවන් ඒ සමාධි සුවේ අත්විඳින්න. ඒ සමාධිය විඳුනට පස්සේ නැවත යථාර්ථයටපත් වෙනවා. එහෙනම් මේ සමාධියේ නාම රූප මත නාම රූප සමග ගොඩනගිච්ච එකක්. මේ සමාධිය කිසිම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මේ සමාධියේ කාලයක් සීමාවක් නැහැ. පැය 24 පුරාම ජීවිත කාලය පුරාම පවතින එකක් නිසා මේක ආනන්තරිය සමාධියක්. මේක පරාජය කරන්න කිසිම කෙනෙක් නැහැ. එහෙනම් අද අපේ ජීවිතවල ගත්තාම ඇස්වලින් කර්ම හැදෙන්නේ ඇස්වල සමාධිය නැති නිසා නේද? සමාධිය කියලා කියන්නේ මොකද්ද? සිතවිලි අට නොගන්නා වූ මානසිකත්වය. එහෙනම් අපේ ඇස්වලින් අපි දකිනකොට සිතවිලි අට ගන්නවා නම්, ලෝභ දේශ මොහ රාග අට ගන්නවා නම් සමාධියක් කොයි මොකවත් නැහනේ. කන් වලින් සමාධිය තියනවද කියලා බැලුවාම කවුරු හරි ඇවිල්ලා දැන් බැන්නනම් කොහමද අපේ චර්යාව? මෙතන සියලුම දෙනා ඉදිරිය අපිට නිඳාවටපත් වෙනවා, අගෞරවයටපත් වෙනවා. ඒ ලැජ්ජාව අපට දරා ගන්න බෑ. මැරෙන වේදනාව අපට දැනෙනවා. ඒ තරම් ඒ වේදනාව වැඩි. එහෙනම් කනට යමක් ඇෙනකොට මේ කන තුලින් කර්ම ඇදෙනවා නම් සමාධියක් නෑ. ශබ්ද සමාධිය තාම ඇති වෙලා නෑ. ඒ වගේ තමයි අපට ඌලගෙන ඉන්න බැරි ගඳක් දැනුනාම අපි කලබල වෙනවා. කැළඹිලා අපි ඒවට යම් යම් පියවර වලට පෙළඹෙනවා, කර්ම ගොඩ නගා ගන්නවා. එහෙනම් ගන්ධය තුල සමාධියක් අපට ඇති වෙලා නැහැ. වචනය තුල සමාධියක් නැහැ. ආනන්තරිය පාප කර්ම වචනෙන් කරන්න පුළුවන් නම් ඒකත් කරනවා. සංඝ වේද කරනවා, තර්ජනය කරනවා, වෛරය පානවා, පරසා වාච පිසුනා වාච සම්පප්පලාප. බලන්න මේ කටේ කිසිම සමාධියක් නැහනේ. එහෙනම් මේ කටේ වචනේ සමාධියට නිස්සබ්ද කියලා භාවනාවකුත් තියෙනවා. ඒ වගේ මේ ආයතන එකින් එකට භාවනා තියෙනවා. මේවා තනි තනියෙන් සමාධි හදන භාවනා. එහෙනම් අපේ වචනය තුළ සමාධියක් නැත්තම් අපේ කායික චර්යාව නිසා මිනිස්සු දුකටපත් වෙනවා නම්, කැළඹෙනවා නම්, අපට වෛරකාරය වෙනවා නම්, අන්න බලන්න අපේ කය සමාධියක් නැහනේ. එහෙනම් චෛතසික නැති මොහොතක් නැහැ. නිදාගත්තම චෛතසික නැහැ. හැබැයි ඊනක් දකින්වනේ. ඒ ඊනක් දැකලා මොනවද කරන්නේ? කැළඹෙනවා, කෑ ගහනවා, හරි හරි මෙයාට එන්න කියලා කතා කරන කවුරුත් නැහැ. ඉක්මනට එන්න කියලා කියනවා. බලනකොට මේ නිින්දෙන් කතා කරන්නේ. එහෙනම් මේ නිින්දෙත් එයාට සිතවිලි ඇවිල්ලා සිත සමාධියේ නැහනේ. එහෙනම් පැය 24ම කැළඹිච්ච ස්වභාවයකින් අපි පසු වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සමාධිය මොකද්ද කියලා බැලුවාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ආයතන අයතුලින් ඇතිවෙනා වූ සමාධියක්. සෑම ආයතනයක් තුළම නිර්මාණය කළ යුතු සමාධියක්. චිත්තානුපස්සනාව කරන කොටගෙන ආරම්භ වෙලා චිත්තානුපස්සනාවත් ඉවර වෙලා සමාධියත් ඉවර වෙලා හැමදේම බිඳුවටපත් වෙන කර්තව්‍යය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපගේ ජීවිතය තුළ අනන්ත අප්‍රමාණ අපට වැරදිච්ච අවස්ථා තියෙනවා මේ සමාධිය නැතුව. ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් අද ඉඳලා දැන් අපට සමාධිය පුරුදු කරන්න වෙලා අරියත් ඵලයටපත් වුණාම මේ සමාධිය ආනන්තරිය සමාධියක් බවට පත් වෙනවා. කිසිම මොහතක කෙලෙස් ඇති වෙන්නේ පන්සිල් කැඩෙන්නේ ඉපදීමට හේතුවක් ඇදෙන්නේ. එහෙනම් මේ සමාධිය අපි පුරුදු කරන්න ඕනේ. මේ සමාධිය තමයි මේ ලෝකයේ හැම මිනිසෙකුටම හැම සත්වයකටම නිවන් යන්න තියෙන එකම ක්‍රමවේදය. ආයතන අයතුලින් කර්ම ඇතිවෙන එක නවත්වීම. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ හොඳටම දැනගෙන සිටියා. උන්වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වුණා ආයතන අයෙන් කර්ම ඇදෙනවා නම් මොනම දේ කරලත් මේ මිනිස්යාගේ ඉපදීම නවත්තන්න බෑ. එයා නැවත නැවත සසරේ ඉපදිලා දුක් විඳිනවා. ඒ උත්පත්තිය නවත්තන්න කිසිම කෙනෙකුට බෑ. එහෙනම් මේ ගාථා රත්නය තුළින් භාග්‍යවතුන් වහන්සේ අපට අනුකම්පාවෙන් දේශනා කරනවා මේ උත්පත්තිය නවත්තන සමීකරණය. එහෙනම් යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ ඊසුචින් සමාධි මානං තරිකඤ්ඤමානු. එහෙනම් මේ ගාථාව තුළින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවියාගේ ජීවන පැවැත්ම නවත්තන සමීකරණය. එහෙනම් අපි ආනන්තරිය සමාධිය පුරුදු කරනවා නම් ක්‍රමක්‍රමයෙන් කෙලෙස් ඉවර කරගෙන කෙලෙස් නිරෝධ කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙනවා නම් අන්න මේ ලෝකයේ කර්ම ටික නැවතුණා. ආනන්තරිය සමාධියට සමවැදුණා. අපගේ සමාධිය කිසිම කෙනෙකුට නවත්තන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඒ සමාධිය ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයක් තියෙනව නේද? තථාගතයන් වහන්සේ මනාකොට සකසලා දේශනා කරපු පරිවන්නේ සුචින් කියන ධර්මය, ඒ ධර්මයට සමාන ධර්මයක් මේ ලෝකේ නැහැ කියලා කියනවා. එහෙනම් ආනන්තරිය සමාධිය, ඒ සමාධියට පත් වෙන ධර්මයට අනු ඉදම්පි ධම්මේ රතනං පණීපා. මේ ධර්මයට සමාන ධර්මයක් නැහැ. මේ ධර්මය මේ ලෝකේ තියෙන පවතින සෑම ධර්මයක් තුළම රත්නයක් මණිකක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඇයි අනිත්‍යව ධර්ම නෙමෙයිද? අනිත්‍යව ධර්ම තමයි. අපි සූත්‍රානුසාරයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම, ජාතක පොත් වහන්සේ තුළින් ධර්මයේ ශ්‍රවණය කිරීම, පිරිත් ශ්‍රවණය කිරීම මේවා ධර්මයේ තමයි. නමුත් මේ හැම ධර්මයට වඩා මේක ශ්‍රේෂ්ඨයි. ආනන්තරිය සමාධිය පිණිස කරන ලබන ධර්මය. එහෙනම් අපගේ ජීවිත තුළ අපි මේ ජීවිතයේ ගත කරන සෑම මොහොතක් තුළම මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට, මේ සංඥා එක්ක සංස්කාර ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට, මේ ඇස කන දිව නාසය සම සිත කියන ආයතන අය පුලුවන්තරම් කර්ම වලින් අඩු වෙන්න ඕනේ. කර්ම අඩු වෙන්න ඕනේ, නවතින්න ඕනේ. එහෙනම් මේ ආයතන අයතුලින් මේ බලාපොරොත්තු ඇති වෙනවා, ආසාව නැට ගන්නවා, එක එක ඒවා පතාගෙන අපි සරණ යනවා. එහෙනම් මේ වැඩපිළිවෙල් ඔක්කොම නවත්තන්න ඕනේ, නැත්තම් සමාධි වෙන්නේ නැහැ. එහෙනම් මේ ආයතන අයතුල සමාධි වෙන්නේ කොහමද කියන එක අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආර්ය ගමන අපට යන්න බෑ. මේක ගොඩාක් දුෂ්කර ගමනක් වෙනවා. එහෙනම් මේ ඇසෙන් බලන කිසිම දෙයක් තුලින් කර්මයක් ඇති වෙන්න බෑ. අපි කිසිම දෙයක් නිසා තරහා ගන්නෙ නැහැ, ලෝභ ඇති කරගන්නෙ නැහැ, මෝහ ඇති කරගන්නේ නැහැ, රාග ඇති කරගන්නේ නැහැ. එහෙනම් මේ ඇස තුලින් ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් නැවතෙන්න ඕනේ. කන තුලින් ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් නැවතෙන්න ඕනේ. නාසය දිව සම කියන මේ කායික චර්යාවලත් එමයයි. එහෙනම් මේ ක්ලේශ ධර්මයන් අටගන්න එක නවත්තන්න අද ඉඳලාම අපි කමඨාණක් වශයෙන් කරනවා නම් මේක චිත්තානුපස්සනාව තුළින් අටගත්ත භාවනා නියෝගීව භාවනාවක් වශයෙන් කරනවා නම් අපගේ නිවන නවත්තන්න කිසිම කෙනෙකුට බෑ. එහෙනම් අද ඉඳලා අපි මේක කමඨාණක් වශයෙන් වඩන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ මනාකොට සකසරුවම් කරපු ධර්මය කුමක්ද කියලා බලනකොට උන්වහන්සේ මේ සකසලා තියෙන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ ධර්ම කාරණාවක්. අපි දන්නවා කායික සමාධිය, චිත්ත සමාධිය කොච්චර ඇති වුණත් නැවත අපි සාමාන්‍ය පුතුජන මට්ටමට පැමිණෙනකොට නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට ඕනතරම් කෙලෙස් ඇති වෙන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ කල්පනා කළා මේ ලෝක සත්‍යය සසරෙන් එතර කරන්න ඕනේ. මේ ලෝක සත්‍යය මේ දුකෙන් මුදව ගන්න ඕනේ. මොකද්ද මේ කට්ටියට දෙන භාවනාව කමඨාන කියලා බලනකොට භාග්‍යතුන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වුණා මේ ලෝකයේ මේ සියලෝම දෙනාගේ ආයතන අයෙන් සිදුවෙනා වැරදි වලින් නිදහස් කළොත්, ඒ වැරදි වලින් ඒ අය මුදාගත්තොත් ඒ කාන්ත වශයෙන්ම ඉපතීම නැවතෙනවා, සසරෙන් එතර වෙනවා. එහෙනම් අපේ ජීවිතේ අපට තාම බැරි වුණේ ඕකමයි. අපි තාම කරගන්නෙත් නැත්තේ ඕකමයි. අපට තාම කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේත් ඕකමයි. එහෙනම් මේ පිංගතුන් හදේඳලා මේ ගාථාවට අනුව කටයුතු කරන්න ඕනේ. සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවෙන් මේ කටයුත්තේ යෙදෙන්න ඕනේ. එහෙනම් බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ආනන්තරිය සමාධියක් වුණා. එහෙනම් ආයතන වලින් සමාධියටපත් වෙන්න නම් සතර සතිපට්ඨානුකූලව මේක වඩන්න ඕනේ. මේ ගාථාව සතර සතිපට්ඨාන මාර්ගෙන් යන්න ඕනේ. හේතුව ආනන්තරිය සමාධිය කියලා කියන්නේ අරියත් ඵලය. සසරෙන් එතර වීම නැත්නම් විමුක්තියටපත් වීම. එහෙනම් ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානය නම් මේ පස්වෙනි ගාථාව තුලින් රතන සූත්‍රයෙන් කොහොමද නිවන් දකින්නේ? සතර සතිපට්ඨානය නැත්නම් මේක බොරු වෙනවා. මේ ගාථාව ගොඩාක් ගැඹුරෙන් බලනකොට මේකේ දෙවෙනි මට්ටමින් අපට පේනවා මේකේ සතර සතිපට්ඨානය එක තැනක සැඟවිලා තියෙනවා. අපේ අතේ තියෙන ටෝච් එළිය අරගෙන අපි කරවලේ ටෝච් එක පාවිච්චි කළාම අපට පේනවා මේ මාපොළවේ ගෝනුසෝ ඉන්නවද, පත්තෑයෝ ඉන්නවද, සර්පයෝ ඉන්නවද, මේ ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඒ වාගේ මේ ප්‍රඥාව කියන ඇසෙන් මේ ආලෝකයෙන් ප්‍රඥා ආලෝකයෙන් මේ ගාථාව දිහා බලනකොට අපට පේනවා මේකේ සතර සතිපට්ඨානයත් එක්ක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සතර සතිපට්ඨානය අන්තර්ගත ධම්මපදයක් තමයි මේ යම්බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් කියන ගාථා රත්නය. ඇයි මේ ආනන්තරිය සමාධිය, ආනන්තරිය පාප කර්ම කියන මේ සදාකාලික දේවල් වලට එකපාරට යන්න බෑ? එහෙනම් මේක පොඩ පොඩ යන්න ඕනේ. එහෙනම් ආනන්තරිය පාප කර්ම කියන අවසාන පාපේ කරන්න ඉස්සෙල්ලාම යා පොඩි පොඩි වැරදි කරන්න ඕනේ. පස්පව් කරන්න ඕනේ, දස අකුසල් වඩන්න ඕනේ. ওই විදිහට පොඩ පොඩ ඉහළට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට තමයි සංඝ වේද කරනවා, භාග්‍යතුන් වහන්සේගේ ලේ සොලවනවා, අම්මා තාත්තා ඝාතනය කරනවා. මේ වගේ මහා භයානක පාප කර්ම කරන්නේ. හැබැයි ගොඩාක් සිල්වන්ත ගුණවන්ත ධර්මයේ තුල කමඨාන් තුල ඉන්න කෙනෙක් එකපාරට ආනන්තරිය කරනවාද? එයාට කරන්න බෑ. ආනන්තරිය කරන්නත් මේක මගදිගේ වඩන්න ඕනේ, පෙරබවල වඩන්න ඕනේ. අනන්ත අප්‍රමාණ පියවරවලින් මේක කරලා පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි ඒක කරන්න පුළුවන්. එහෙනම් ආනන්තරිය සමාධියේ විතරක් එකපාරට කඩාගෙන පාළ වෙන්න බෑනේ. එහෙනම් ඒ ආනන්තරිය සමාධියත් ක්‍රමක්‍රමයෙන් පුරුදු වෙන්න ඕනේ. එහෙනම් එකපාරට මේක ආනන්තරිය සමාධියක් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම සාමාන්‍ය සමාධියක් බවට පත් වෙනවා. එහෙනම් සාමාන්‍ය සමාධියේදී අපි දුෂ්ටිගත වෙන්නේ නැහැ. අපි මේක හරියටම මාර්ගය හරිය කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන වඩනකොට ඒක ටිකක් විශේෂ සමාධියක් බවට පත් වෙනවා. ඒක ටිකක් ගැඹුරු සමාධියක් බවට පත් වෙනවා. ඒ ගැඹුරු සමාධිය තමයි ආනන්තරිය සමාධියක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ සමාධිය මට්ටම් අතරකින් පරිපූර්ණ වෙනවා. පඨවි මට්ටමේ සමාධිය, ආපෝ මට්ටමේ සමාධිය, වායෝ මට්ටමේ සමාධිය, චිත්ත මට්ටමින් තියෙන ආලෝක සමාධිය, එහෙනම් සමාධි මට්ටම් අතරයි. එහෙනම් පඨවි මට්ටම කියලා කියන්නේ කයට අනුව ඇති වෙන සමාධිය. අපි ආනන්තරිය සමාධියට යන්න නම් ඉස්සලාම පඨවි මට්ටමෙන් කයට අනුව සමාධි කරගන්න එපාය. උඩ පනින්නේ, කෑ ගන්නෑ, පරුස වචන කියන්නේ, සංවරව යනවා, බිම් බලාගෙන යනවා. මේක ඉස්සලාම මේ ටික හදන්න එපාය ආනන්තරියට යන්න. ඊට පස්සේ ඉතලා බලලා කල්පනා කරලා වැඩ කරනවා, මෛත්‍රියෙන් කතා කරනවා, කුසල් සම්බන්ධ කටයුතු වල යෙදෙනවා. අන්න මේ වාගේ සමාධියක් තියෙනවා ආපෝ මට්ටමින්. ධර්මානුකූල සමාධිය තුන්වෙනි මට්ටම එනකොට එයා සියුම් සියුම් වැරදි හොයලා බලලා ඒවා තදනවා. දස කුසල් අමතිස්සෙම වඩන්න උත්සාහ කරනවා. උදේ ඉඳලා රෑ වෙනකම්ම දස කුසල් එක්කම ජීවත් වෙනවා. කමඨාන් භාවනා එක්ක ජීවත් වෙනවා. සෑම මොහොතෙම චිත්තානුපස්සනාවෙන් වැඩ කරනවා. අන්න මේ තුන්වෙනි මට්ටමට ඇවිල්ලා අතරවෙනි මට්ටමට එනකොට ජීවිත කාලෙම භාවනාවේ ඉන්නවා. ජීවිත කාලෙම ඉන්න භාවනාව තමයි සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනාව. රාතෙක් මේ ලෝකේ පිරිනිවෙනකම්ම 100ෙන් ඉන්න නිසා චිත්තානුපස්සනාව මුළු ජීවිත කාලෙම කෙරෙන භාවනාවක්. එහෙනම් බලන්න මේ ගාථා රත්නයට අනුව කටයුතු කරනකොට අපගේ ජීවිතයේ සතර සටිපට්ඨානය හරහා තමයි මේ ගමන යවෙන්නේ. සතර සටිපට්ඨානය නැතුව අපට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සමාධිය අනිත් හැම සමාධියක්ම පරාජය කරනවා. හේතුව අපි ළඟ එන සෑම කෙලෙස් ධර්මයක්ම, ඒ මාර සේනාවක්ම මේ ආනන්තරිය සමාධිය ඉදිරියේ පරාජයටපත් වෙනවා. ලෞකික සුවය, සපත, ප්‍රීතිය, සන්තෝෂය මේ හැම එකක්ම පරාජයටපත් වෙනවා. කිසිම මාර සේනාවකට දසමාරයෝ 10ටම බැරි වෙනවා කිසිම මාරකින් අපට අල්ලන්න. ඒගොල්ලන්ගේ කිසිම උගලකට අපි ඉර වෙන්නේ නැහැ, අවු වෙන්නේ නැහැ. අන්න බලන්න මේ සෑම සමාධියක්ම පරාජය කරමින් ඉහළට යන ඇටි. එහෙනම් මේ වාගේ සමාධියක් අපි වඩනකොට, මේ සමාධිය මට්ටම් අතරකින් වැඩෙනකොට, මේ වඩන ධර්මයට තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ තියෙන සෑම ධර්මයක්ම මේකට පරදිනවා, මේ සමාධියට පරදිනවා. මේ ධර්මය මේ ලෝකයේ වටිනාම උත්තරීතර මාණිකයක්. හේතුව ජීවියාගේ සසර දුක නිවන මණිකක්, ජීවියාට විමුක්තිය සලසන මණිකක්, ජීවියාගේ ඉපදීම නවත්තන මණිකක්. එහෙනම් අදහිඳලා අපි මේක භාවනාවක් වශයෙන් වඩන්න ඕනේ. අපේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් අදහිඳලා සමාධිය වඩන්න ඕනේ. අපේ කයේ ක්‍රියාත්මක භාවය පිළිබඳව අපි ගොඩාක් දැනුවත්ව කටයුතු කරන්න ඕනේ. සෑම අවස්ථාවකම චිත්තානුපස්සනාවෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් ඒකාන්ත වශයෙන්ම අපි පරදිනවා මේ මාර සේනාවට. අන්න බලන්න අපි සාකච්ඡා කරලා දැනගත්තා මේ ආනන්තරිය සමාධිය තුළින් සතර සටිපට්ඨානය ක්‍රමානුකූලව අපි තුළින් සම්පූර්ණ වෙනවා. අපි දන්නේ නැහැ සතර සටිපට්ඨානය වඩපු බව. නමුත් සතර සටිපට්ඨානය ස්වයංක්‍රියව වැඩිලා සතර සටිපට්ඨානය පරිපූර්ණ වෙලා තමයි අපි සසරෙන් එතර වුණේ. එහෙනම් අපි දන්නවා. අන්න බලන්න, මම යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධි මානං තරිකඤ්ඤ මාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු. මේ ගාථාව මං කමඨාණක් වශයෙන් පුරුදු කළා. මේ ගාථාව භාවනාවක් වශයෙන් මං පුරුදු කළා. මේක නිර්වාණ මාර්ගයක් වශයෙන් මම වැඩුවා. අද මං සසර දුකෙන් එතර වුණා. මම හරියත් ඵලයට පත් වුණා. මට චතුරාර්ය සත්‍ය වැටහුන්නේ නැහැ කියලා කිව්ව දැන් ඒක ඇත්තක්ද? ඒක සම්පූර්ණයම අසත්‍ය ප්‍රකාශයක්. එහෙනම් මේ ගාථාව තුළින් කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ කියලා බලනකොට ඇත්තටම දැන් ආනන්තරිය සමාධියට යන්න කායික වශයෙන් තියෙන දේවල් හදන්න ඕනේ නේද? ඉස්සෙල්ලාම කයේ චර්යාව හදන්න ඕනේ, වචන හදන්න ඕනේ. එහෙනම් භෞතිකව තියෙන ලොකු දේවල් හදනකොට එයාට තේරෙනවා ඇයි මේ කය දඟලන්නේ? ඇයි එක ඉරියව්වක ඉන්නේ නැත්තේ? මෙයාගේ වැරදි අසංවර දේවල් අනන්තයි, අප්‍රමාණයි. එහෙනම් මේවා දුක. එහෙනම් මේවා ක්‍රමක්‍රමෙන් ඇදීගෙන යනකොට අපට තේරෙනවා මේවා අටගන්න හේතුව බලාපොරොත්තු තියෙන නිසා. මම নানা ප්‍රකාර බලාපොරොත්තු වලට සසරට ඉර වෙලා ඒ බලාපොරොත්තු නිසා තමයි ඒවා මුණගස්ස ගන්න, එහෙම නැත්නම් Taman සතු කරගන්න, ඒ බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න මම මේ ලෝකේ নানা ප්‍රකාර චරිත වලින් ඇසිරෙනවා. රස්සාව කරන කෙනා උදේ ඉඳලා අවසන්කම්ම කාර්යාලේ කාර්යබහුලයි. අරයට දුවනවා, මේට දුවනවා, ලිපිලේකන හදනවා, අස්සම් කරනවා, පුරවනවා. මොකද්ද යට තියෙන ප්‍රශ්නය? ඒ දුකට හේතුව තමයි රැකියාව කරන්න ඕනේ කියන බලාපොරොත්තුව. අන්න බලන්න දුකත් දුකට හේතුවත් ලැබුණා. පසුව තේරෙනවා මේ ඔක්කොම අත්හරින්න ඕනේ. මේ ඇසකන දිවනාසය සමසිතෙන් සමාධිය වැඩෙන්නේ නැත්තේ බලාපොරොත්තුත් එක්ක මේ ආයතන අය නාම රූපات එක්ක ගනුදෙනු කරනවා. ඒ නිසා තමයි මේ දුකත් දුකට හේතුවත් ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ නාම රූප වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, බලාපොරොත්තුත් එක්ක නාම රූපات එක්ක ගනුදෙනු කිරීම. එහෙනම් බලාපොරොත්තුත් එක්ක කරන ගනුදෙනුව අවබෝධයෙන් යුක්තව නැති කරනකොට, බලාපොරොත්තු විරහිතව කටයුතු කරනකොට අන්න බලන්න ඒ නිදාසන ක්‍රමවේදය පෑදෙනවා. එහෙනම් බලාපොරොත්තු නැති කිරීම තමයි මේ ලෝකයේ දුකෙන් නිදාසන මාර්ගය. අරියත් ඵලයට වෙනකොට අපි නිදාසනවා. චතුරාර්ය සත්‍යත් මේ භාවනා කමඨාන තුළින් පරිපූර්ණ වෙනවා. අපගේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ ගාථා අපි ශ්‍රවණය කරන්නට ඇති. දසදාස් ගණන් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඇති. නමුත් මේ ගාථා රත්නය ටිකක් විශේෂ එකක්. ආනන්තරිය සමාධිය නම් වූ අරියත් ඵලයට පත් වෙනකම්ම මේකෙන් කමඨාන අපට ලැබුණා. අපගේ ජීවිතයේ ක්‍රමක්‍රමයෙන් මේ සමාධිය අපි තුළින් සංවර්ධනය කරන ක්‍රමවේදයේ ඒ විද්‍යාව අපට වැටුණා. එහෙනම් අපගේ ජීවිතයේ හද ඉඳලා මේක පුරුදු කරන්න ඕනේ. අද ඉඳලා මේක වඩන්න ඕනේ. එහෙනම් මේ සමාධිය කියන දේ එක පාරට අර ලොතරැයියක් ඇදෙනවා වාගේ ඒ මැදෙන එකක් නෙමෙයි. මේක වඩලා වඩලා සමාධියට පත් කරන්න ඕනේ. ඒ සමාධිය පියවරෙන් පියවරට තමයි වැඩෙන්නේ. ගොඩාක් පෙර බවල වඩලා මේක සර්ව සම්පූර්ණ කරපු උත්තමයෝ ඉන්නවා. උන්වහන්සේලාට විනාඩි පාට මේක සර්ව සම්පූර්ණ වෙනවා. නමුත් මේක වඩලා නැත්තම් ටිකක් කල් යනවා. හැබැයි ක්‍රමක්‍රමයෙන් මේක වඩන්න ඕනේ. එහෙම වඩන මේ ධර්මය නිසා ඇතිවන සමාධිය, මේ ධර්මය මේ ලෝකේ පවතින උතුම්ම නිවන් මාණිකය. එහෙනම් මේකේ සත්‍ය බලයෙන් සුවපත් වේවා කියලා, ඒතේන සත්‍යේන සුවත්‍යෝතු කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ සුවපත් භාවය ඇති වෙන්නේ සමාධිය වෙනකම්ම, මේ ආනන්තරිය සමාධිය වෙනකම්ම මේක වැඩුවොත් නේද? පියවරෙන් පියවරට මේ ආයතන අයතුල සමාධිය ප්‍රගුණ කළොත් නේද ඒ සත්‍ය බලයෙන් අපි සුවපත් වෙන්නේ? එහෙම නැත්නම් සුවපත් භාවය පරිපූර්ණ වෙන්නේ නැහැ. අපි තාම මාර්ගයේ වඩනවා, කෙලෙස් තාම තියෙනවා, අඩුපාඩු ගොඩ. අදහිඳලා මේ මොහොතේ ඉඳලා ඇසකන දිවනාසය සමසිතෙන් ආනන්තරිය සමාධිය වඩමු. තථාගතයන් වහන්සේට සියලුම දෙනා බාර වෙන්න, අද ඉඳලා පොරොන්දු වෙන්න, තථාගතයන් වහන්සේ මා ඉපදුනේ මේ ලෝකයේ මිනිසත් බවේ ලැබුවේ ඔබ වහන්සේගේ සරණ යන්න. අද ඉඳලා මාගේ ජීවිත කාලය පුරාම අන්තිම උස්ම එළනකම්ම මා ආනන්තරිය සමාධියට වැඩ කරමි. මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් කෙලෙස ධර්මයන් නිරෝධ කරමි. ඔබ වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ මේ ගාථා රත්නය භාවනා යෝගීව චිත්තානුපස්සනාවෙන් මං වඩමි. අද හිඳලා මං ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයත් ඔබ වහන්සේගේ සංඝයාත් සරණ යමි. එනම් මේ විදියට අපගේ ජීවිතයේ තථාගතයන් වහන්සේට පූජා කරමු. හේතුව මේ මිනිසත් භවය අපට අයිති නෑ. මේක භාග්‍යතුන් වහන්සේට අයිති, මේ බුද්ධ ශාසනයට අයිති. අසකන දිවනාසය සමසිත පංචකාමයන් වලින් පිනව පිනව කොච්චර රසවින්දාත් මේ හැම දෙයක්ම අනිත්‍යයි. කය ජරාවට යනවා, දුකටපත් වෙනවා, ජීර්ණය වෙලා කුණු වෙලා ගඳගානවා. මරුණට පස්සේ මගේ අම්මේ, මගේ තාත්තේ, අපේ ආම්දුරනේ, අපේ ඥාතියා කියලා කිසිම කෙනෙක් වඩා ගන්න නැහැ, ඉඹින් නැහැ. ඇයි ගඳයි? සතියක් යනකොට කොච්චර වටිනා අම්මා තාත්තා වුණත් ගේ ඇතුලේ හරි වලක්කාරලා වල්ලනවා, හේතුව ගඳයි. එහෙනම් මේ මිනිසත් බව ලැබුණේ පංචකාමයන් පිනවන්න නෙමෙයි. අසකන දිවනාසය සමසිත හම්බුනේ කෙලෙස ධර්මයන් අදාගෙන අසත්පුරුෂයෙක් වශයෙන් ජීවත් වෙන්න නෙමෙයි. ආනන්තරිය සමාධියටපත් වෙන්න, භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්න, නාම රූප ධර්ම වලින් ඇතිවෙනා වූ ධර්මතාවයන් අවබෝධ කරගන්න තමයි සලායතන හම්බුනේ. නමුත් අපිට අම්බෙච්ච ආයතන අම්බෙච්ච කාරණාවට පාවිච්චි කළේ නැ, නානා ප්‍රකාර වශයෙන් පංචකාමයන් වෙනුවෙන් පාවිච්චි කරලා අපේ ආයසත් ඉවරයි, ඉන්ද්‍රියන් වල තිබිච්ච සංවේදී භාවයත් ඉවරයි, ඒක තුල තිබිච්ච වටිනාකමත් ඉවරයි, ඔක්කම දුබලම් වෙලා. ඉට ගන්න බෑ, ඉඳ ගන්න බෑ, නැකිටින්න බෑ, ඇවිදින්න බෑ, ඇයෙන්නේ නැ, පේන්නේ නැ, දත්තික එල්ලෙනවා, අතපය වේවුලනවා. අන්න බලන්න ආනන්තරිය සමාධියට පාවිච්චි කරන්න ලැබිච්ච උත්තරීතර භාවනා කමඨාන් කට්ටලය විනාශ කරලා. අසකන දිවනාසය සමසිත කියන්නේ භාවනා යෝගියෙකුට ඒ උත්තමයකට හම්බෙන භාවනා කට්ටලය. කෙලෙස් ඇති වෙන්නේ කොහමද? නාම රූප නිසා ඇලීම ගැටීම ඇති වෙන්නේ කොහමද? මේ බබයක් විතර උස තියෙන මේ කයෙන් අපි සත්පුරුෂ භාවයට පත් වෙන්නේ කොහමද? ඉපදීම නවත්තන්නේ කොහමද කියන මේ බබයක් විතර උස තියෙන මේ විද්‍යාගාරයේ පරීක්ෂණ කටයුතු කරන්න තමයි මේ පරීක්ෂණාගාරයේ නල, ඒ රසායනික ද්‍රව්‍ය දියර තමයි, ඒ උපකරණ තමයි අසකන දිවනාසය සම සිත. එන ශබ්ද විද්‍යාව කරලා ශබ්ද පරීක්ෂණෙන් ආනන්තරිය සමාධිය හදන්න කන කියන පරීක්ෂණ නලය හම්බුණා. ආලෝකයේ රස්නේ තේජෝ ධාතුව තුළින් පරීක්ෂණ පවත්තලා ද්වේෂය අයින් කරලා මේ සම්පූර්ණ මේ කය සමාධි කරවන්න අම්බෙච්ච නලය තමයි මේ ඇස. නාන ප්‍රකාර වායු වලින් නාන ප්‍රකාර දේවල් ඇතිවෙනවා, ඇලින් ගැටීම් ඇතිවෙනවා, විෂ වර්ග ඇතිවෙනවා, සර්පේ කියලා අපිව දෂ්ට කරනවා. එහෙනම් මේ සෑම දෙයක්ම පරීක්ෂණය කරලා ගන්ධය තුළින් අපේ සමාධිය අදාගන්න ලැබිච්ච නලය තමයි මේ නාසය. ඕජාව ස්පර්ශ වෙනකොට දියර ಜಾති දාලා ඒ දියර දෙකක් එකතු කරනකොට අලුතෙන් ඇතිවෙන සංයෝග, ඇලීම ගැටීම, ద్వේෂය, රාගය දැනගන්න ලැබිච්ච පරීක්ෂණ නලය තමයි මේ දිව. එනම් තවත් ලෝකයක් තවත් ලෝකයක් එක්ක ඝට්ටණය වෙනකොට, පටවි දෙකක් ගැටුමක් ඇති වෙනකොට ස්පර්ශය තුළින් අටගන්නා වූ ධර්මතාවයන් පරීක්ෂණ කරලා අවබෝධ කරලා සමාධියටපත් වෙන්න අම්බෙච්ච පරීක්ෂණ නලය තමයි මේ සමනමැති කය. එනම් බලන්න අපට මොනතරම් පරීක්ෂණ පවත්වන්න ලෝකෝත්තර උපකරණ අම්බෙලාද? හැබැයි කිසිම පරීක්ෂණයක් කරලා නැහැ. අපි කරන තරම කරලා තියෙන්නේ පංචකාමයන් පිනව පිනව මේ ලෝකයේ හැමතැනම ගෙවල් අද අද ඇවිද්ද එක. අද ඉඳලා අපි ගෙවල් හදන එක නවත්තමු. අද ඉඳලා දරුවෝ හදන එක නවත්තමු. අද ඉඳලා එක එක්කෙනාගේ සරණ යන එක නවත්තමු. දැන් අපට ප්‍රශ්නයක් වෙනවා. මගේ වයස අවුරුදු 50 70 මං තව කොහේ ගෙවල් හදන්නද? ආයි කියලා මං කොහේ දරුවා හදන්නද? හාමුදුරන්ට වැරදිලා කියලා. මේ කියන්නේ ලෝකෝත්තර කතාවක්, ගෙවල් කියලා කියන්නේ මානසික ලෝක. මම මේ විදිහට ඉන්නවා, මට ගෞරවයක් තියෙනවා, මම මේ විදිහට ජීවත් වෙන්නේ, මම මේ විදිහට මිනිසුන්ට කතා කරන්නේ, සමාජයේ මම මේ විදිහටයි මගේ චරිතය නඩත්තු කරන්නේ කියන මානසික ලෝක මේ ගෙවල් අදන එක නවත්තමු අපි. දරුවෝ හදනවායි කියලා කියන්නේ ඇසකන දිව නාසය සමසිත කියන මේ දරුවා ටිකට ලස්සන දේවල් පෙන්නගෙන හොඳ රසවත් දේවල් කවාගෙන හොඳ සුවඳවත් දේවල් පෙන්නගෙන එයාට හොඳ මීරි කටහඬවල් වලින් ශ්‍රවණය කරගෙන පස්ස කාම ස්පර්ශ කාමෙන් පිනවගෙන මේ දරුව පෝෂණය කරන වැඩපිළිවෙල දරුව හදන වැඩපිළිවෙල අදහිඳලා නවත්තමු. එහෙම නවත්තලා අදහිඳලා තථාගතයන් වහන්සේ සරණ යමු. ශ්‍රී සද්ධර්මයේ සරණ යමු. ආර්ය මා සංඝයා සරණ යමු. එහෙනම් අපි අදහිඳලා ප්‍රතිපත්තිය කදනවා යම්බුද්ද සෙට්ටෝ පරිවන්නේ සුචින් කියන මේ ගාථා රත්නය භාග්‍යවතුන් වහන්සේ මටයි දේශනා කළේ. ආනන්තරිය සමාධිය ගැන දේශනා කළේ මටයි. එහෙනම් මේ සමාධියට සමාන සමාධියක් මේ ලෝකේ නැහැ. එහෙනම් මේ උතුම් මාණිකේ මම ප්‍රත්‍යක්ෂ කරනවා මේ බබයක් විතර උස තියෙන කය තුලින්. මේ සත්‍ය බලේ මම සුවපත් වෙනවා. මොකද්ද සුවපත් භාවය කියන්නේ? අරියත් බලයට පත් වෙලා මේ භවයේ පරිනිර්වාණය. එහෙනම් අපි පිරිනිවෙනකම්ම අපි මේ සමාධිය වඩන්න ඕනේ. අපේ ආයතන හය තුළින් දසමාර සේනාවට ඇතුල් වෙන්න දෙන්න එපා. අසත්පුරුෂ ක්‍රියාවල් වල යෙදෙන්න එපා. කිසිම නාමයක් රූපයක් කෙරේ තරහා ගන්න එපා. මේ ලෝකයේ මිනිස්සු ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යයි. අපි කවුද ඒගොල්ලන්ට ද්වේෂය පාන්න? මිනිස්සු බෝධිසත්වයෝ ඒගොල්ලෝ ගුණධර්ම වඩාගෙන යයි. අපි කවුද ඒගොල්ලන්ට ගෞරව ප්‍රශංසා කරලා සන්නස්පත්‍ර ලියන්න? අපි ආවේ නිවන් දකින්න නම් අද ඉඳලා මේ තප්පරේ ඉඳලාම නිවනට අදාළ කාරණාවල නිරත වෙමු. සෑම මොහොතක් තුළම නිවනට අදාළ දේවල් කල්පනා කරමු. එහෙනම් මේ ගාථා රත්නය අපි නැවත නැවත සීකරලා නැවත නැවත මෙනෙහි කරලා නැවත නැවත පුරුදු කරමු. මේක අපට ලැබිච්ච උත්තරීතර කමඨාණන්. තථාගතයන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කරපු මේ ගාථා රත්නය සරණ යමු. අද ඉඳලා වෙල සරණ යන්න එපා. රැකියා සරණ යන්න එපා. භාර්යාව දරුව සරණ යන්න එපා. ස්වාමි පුරුෂයා සරණ යන්න එපා. අද ඉඳලාම සරණ යන්න. ත්‍රිවිධ රත්නයේ සරණ යන්න. මෙච්චර කාලයක් අවුරුදු 60ක් 70ක් 50ක් වෙනකම් අපි මේ කෙලෙස් සරණ ගියා ඇති. පැවත්මට ඉපදෙන්න සරණ ගියා ඇති. අද ඉඳලා ඉපදීම නවත්තන්න සරණ යමු. අද ඉඳලා තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවත් වෙමු. අපගේ අඩුපාඩු අපි හදාගමු. සෑම තප්පරයක් ගානේ අපේ අඩුව හොයලා හදන ඒ සීය අපි පවත්වාගමු. එහෙනම් අද ආනන්තරිය සමාධිය පිළිබඳ අපට කමඨාණක් ලැබුණා. ආනන්තරිය සමාධියට පත් වෙන්න මේ අසකන දිව නාසයේ සමසිතේ අඩුව හදන්න චිත්තානුපස්සනාව 100 වඩන්න ඕනේ. එහෙනම් සතර සටිපට්ඨානයත් එක්ක වඩන්න භාවනාවකුත් හම්බුණා. ධර්මදේශනාව කමඨාන භාවනා තුනම හම්බෙලා. එහෙනම් මේ තුනම අද ඉඳලා පාවිච්චි කරලා සෑම තප්පරයක් ගානෙම වඩලා මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ භවයේ නිවණින් සැනසේවා, නිවණින් සැනසීමට හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දී